ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ඔස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණ උපාය මාර්ගවල තවත් කොටසක් විදියට 457, 482 සහ 494 යන වීසා සඳහා වෙන කොන්දේසි වලට වැදගත් වෙනස්කම් ජූලි මාසයේ පළමු වෙනිදා කියන්නේ අද ඉඳලා සිද්ධ කරන්න ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ අනුව ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොලේ ඉන්න තාවකාලික සංක්‍රමණයකින් සඳහා වඩා හොඳ සහයෝගයක් සහතික කිරීම සිද්ධ කරන බවට තමයි ඔස්ට්‍රේලියානු රජය සඳහන් කරන්නේ. විශේෂයෙන්ම සේවක ශ්‍රම සූරා කෑම විසඳීම සහ ඔවුන්ගේ ශ්‍රම ඵලදායිතාවයේ ඉහළ නැංවීම වැනි දේ ඇතුළත්ව. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු කතා බහ කරන්න අද SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වෙනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ. ආයුබෝවන් රුවන් මහත්මය.
ආයුබෝවන් නිපුන.
හොඳයි රුවන් මහත්මය, මේ වීසා කොන්දේසි වෙනස් වීම බලපාන්නේ කාටද කියන කාරණාවත් එක්ක මෙහෙමනම් අපි සාකච්ඡාවද පටන් ගමු.
ඕනි පුනාපි, දැන් මේ සාකච්ඡාවේදී අඳුරාගත යුතු කරුණු කීපයක් තියෙනවා. කොන්දේසි වෙනස් වීම බලපාන අපි කතා කරන්නේ බොහොම නිශ්චිත වීසා කාණ්ඩ සම්බන්ධයෙන්. අපි අද කතා කරන්නේ ටෙම්පරරි වර්ක් ස්කිල් වීසා සබ් ක්ලාස් 457, temporary skill shortage visa subclass 482, saha skill employer sponsored regional provisional visa subclass 494. අපි කතා කරමු පහසුවට 457, 482, 494 කියමු. මේකේ මූලික පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. මේ වීසා කාණ්ඩ තුනටම පොදු ලක්ෂණ තමයි මේක ස්වාධීනව අයදුම් කරන්න පුළුවන් වීසා බලපත්‍ර නෙමෙයි. මේක අයදුම් කරන්න ඕනේ සේවා යෝජකයෙකුගේ අනුග්‍රහකත්වයේ යටතේ. එතකොට මෙතන මේ හැම වීසා බලපත්‍රයකටම තියෙනවා අවස්ථා තුනක් අයදුම් කිරීමේදී. පළවෙනි එක තමයි ස්ටෑන්ඩර්ඩ් බිස්නස් ස්පොන්සර්ෂිප් අප්‍රූවල් එකක් ගන්න. ඒ කියන්නේ සේවා යෝජකයා සේවකයෙක්ව මේ රටට වීසා බලපත්‍රයක් යටතේ සේවයේ යොදවා ගැනීම සඳහා සුදුසුකම් නිර්ණය කරගන්න ඕනේ. ඒක තමයි පළවෙනි ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක. දෙවෙනි එක තමයි ආයතනයක් හැටියට ඒ ආයතනයට අනුයෝජකත්වය ලබා දීමේ හැකියාව ලැබුණාට පස්සේ නොමිනේෂන් ස්ටේජ් එක. ඒ කියන්නේ නම් කරන්න ඕනේ මෙන්න මේ පුද්ගලයාව අපි මේ වෘත්තියට යොදා ගන්නවා කියලා. සහ තුන්වෙනි එක තමයි වීසා අයදුම් පත්‍රය කරන එකේනා සේවා යෝජකයාගේ පරිබාහිරව වීසා අයදුම් පත්‍රයක් යොමු කිරීම කියන අවස්ථා තුනක්. එතකොට මේක පැහැදිලිව පේනවා පළවෙනි ස්පොන්සර්ෂිප් අවස්ථාව, දෙවෙනි නොමිනේෂන් අවස්ථාව සහ තුන්වෙනි වීසා ඇප්ලිකේෂන් අවස්ථාව. පළවෙනි සහ දෙවෙනි අවස්ථා දෙක ටිකක් රිගරස් ප්‍රොසෙස් එකක්. එතනදී කොච්චර සුදුසුකම් ලැබෙනවද මේගොල්ලෝ මේ කටයුත්තට කෙනෙක්ව සේවයේ යොදා ගන්න කියන ප්‍රශ්නේ සංකීර්ණ විදිහට සංක්‍රමණ දෙපාර්තමේන්තුව බලනවා. බැලුවට පස්සේ ඒගොල්ලන්ට කියන හොඳයි මේ වෘත්තීය සම්බන්ධයෙන් මේ පුද්ගලයාව අපි ඔබගේ ආයතනයේ යොදා ගන්න අවස්ථාව ලබා දෙනවා කියන කොන්දේසි වලට යටත්ව තමයි අවසාන වශයෙන් මේ වීසා බලපත්‍රය ප්‍රදානය කරන්නේ. එතකොට මේ වීසා බලපත්‍රය ප්‍රදානය කිරීමේදී මූලික සැපිරිය යුතු අවස්ථා කරුණු කීපයක් තියෙනවා. පළවෙනි උදාහරණයකට ගත්තොත් අපි කියමු සිවිල් එන්ජිනියර් කෙනෙක් ආයතනයක් මගින් යොදා ගන්නවා. ඒ යොදා ගන්න පුද්ගලයාව පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථා තුනෙන්ම අප්‍රූවල් එක ලැබුණාට පස්සේ යාට පුළුවන් රාජකාරී කරන්න පටන් ගන්න මූලික කොන්දේසි කීපයක් තියෙනවා. ඒ කොන්දේසි තමයි මූලික වශයෙන් මේගොල්ලන්ට කියනවා ඔගොල්ලන්ට බෑ මේ සේවා යෝජකයාට පරිබාහිරව කිසිම කෙනෙක් ගාව වැඩ කරන්න. මේකට යම් යම් ව්‍යාතරේක තියෙනවා. නමුත් ඒ ව්‍යාතරේක ගැන අපි කතා කරන්න ඕනේ. සාමාන්‍ය රීතිය ගැන කතා කරොත් අපි ගත්ත උදාහරණයේදී සිවිල් එන්ජිනියර් කෙනෙක් X කියන ආයතනයෙන් නොමිනේෂන් එකක් අරගෙන වැඩ කරොත් එයාට කියනවා X ආයතනයට පමණයි සේවය කරන්න පුළුවන්. මින් පරිබාහිරව කිසිම ආයතනයකට සේවය යොදවන්න බෑ කියලා. ඒකම කොන්දේසියක් දානවා යම් කිසි අවස්ථාවකදී මේ වීසා බලපත්‍රය වළංගු වෙන්නේ මේ නොමිනේෂන් එකට විතරයි. මේ සේවා යෝජකයාගෙන් පරිබාහිරව එහෙම නැත්නම් මේ සේවය නැවතිච්ච අවස්ථාවක දින 28ක් ඇතුළත දෙපාර්තමේන්තුව විත දැනුම් දීමක් කරන්න ඕනේ කියන කරුණ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඉතින් එතනදී අපි ඊටාම පැහැදිලිව දැනගන්න ඕනේ මේ කරුණේ හැටියට දින 28ක් ඇතුළත සේවයෙන් අවසන් වුණොත් එයා මේ බව දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕනේ අංක 1. දෙවැනි එක තමයි දැනට තියෙන නීති යටතේ මෙයාට බෑ තව කිසිම කෙනෙක් එක්ක කිසිම ආයතනයකට මේ දැනුම් දීම කරාට පස්සේ සේවයේ නිරත වෙන්න.
අපි වීසා කොන්දේසි වෙනස්වීම් බලපානේ කාටද කියන කාරණාව කතා බහ කරා. රුවන් මහත්මයා, දැන් මේ අද ඉඳලා මේ වීසාවල වෙනස් වෙන කොන්දේසි මොනවද? ඒ ගැනත් කතා කරමු.
වෙනස්කම් යටතේ අපිට කතා කරන්න පුළුවන්. මේ වෙනකන් ඊයේ වෙනකන් තිබ්බ නීතිය තමයි මේ සබ් ක්ලාසස් 3 යටතේ යම් කිසි කෙනෙක් වීසා බලපත්‍රයක් ලබා ගත්තු අවස්ථාවකදී ඒගොල්ලන්ට මේ පළවෙනි කොන්දේසිය වශයෙන් මං කලිනුත් කිව්වා දින 28ක් ඇතුළත මේගොල්ලෝ මේ දැනුම් දීම දෙපාර්තමේන්තු වෙත කරන්න ඕනේ, සේවය එතනින් අවසානයට පත් කරා කියලා. පළවෙනි කරුණ. දෙවෙනි කරුණ යටතේ කාලවකවානුව දීලා තියෙනවා. මේ දැනුම් දීම කරාට පස්සේ ඒගොල්ලන්ට කාලවකවානුවක් දීලා තියෙනවා. දින 90ක් ඇතුළත මේගොල්ලොන්ට සිද්ධ වෙනවා වෙන සේවා යෝජකයෙක් හොයාගෙන තව කලින් තිබ්බ නොමිනේෂන් එක වෙනුවට වෙන නොමිනේෂන් අප්‍රූවල් එකක් ලබාගෙන මෙයාගේ මේ කොන්දේසිය සම්බන්ධ කරගන්න අලුත් සේවා යෝජකයෙකුට. එතකොට මෙයාට නැවත වීසා බලපත්‍රයක් දැමීමේ අවශ්‍යතාවයක් නැතුව එයාට පුළුවන් මේක කියනවා මේ නොමිනේෂන් ට්‍රාන්ස්ෆර් එකක් කරනවා කියලා. එතනදී කරන්නේ පරණ අපි කියපු එක්ස් සේවා යෝජකයාගේ සේවය එතනින් යම් කිසි හේතුවක් නිසා අවසාන ඊටපත් උනා. එයා තව කෙනෙක් හොයාගන්නවා. කලින් අපි කියපු සිවිල් ඉංජිනේර් වයි කියන සේවා යෝජකයාව හොයාගෙන එයාගෙන් නොමිනේෂන් අප්‍රූවල් එකක් ලබා ගන්නවා. මූලික වෙනසක් වශයෙන් අර දවස් 28ක් ඇතුළත දැනුම් දීමේ අවශ්‍යතාවය එතන වෙනස් කිපීමක් සිදු වෙලා නැහැ. ඒක තව දුරටත් ඒ ආකාරයටම තියෙනවා. නමුත් මේ දීලා තිබ්බ සහන කාලය රැකියාවක් හොයාගන්න දින 90ක තිබ්බ කාලය දින 180 දක්වා වැඩි වෙලා තියෙනවා. මේක බොහොම වෙරි concessionary දෙයක්. ඒක ගොඩක් අපි දන්න visa holders ලා මේ struggle කරන තැනක් තමයි. මේ දින 90ක් කියන්නේ මාස 3ක් වගේ කාලයක් ඇතුළත කොහොමද තව කෙනෙක් හොයාගන්නේ කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට දැන් විසඳුමක් දීලා තියෙනවා. මේ දින 90 දින 180 දක්වා කාලයක් දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේක තමයි පළවෙනි වෙනස්කම. දෙවෙනි වෙනස්කම වශයෙන් දක්වන්න පුළුවන් තව ඉතාම වැදගත් කරුණක් තියෙනවා. මේ කලින් ඊයේ වෙනකන් තිබ්බ තත්ත්වය යටතේ ඒ අයට බෑ මේ කාල සීමාව කලින් තිබ්බ දින 90 කාල සීමාව ඇතුළතදී වෙන කිසිම කෙනෙක් ගාව වැඩ කිරීමේ හැකියාවක් නෑ ඒගොල්ලන්ට. මෙතන බොහොම ගොඩක් visa holders ලා ඉතාම අසරණ තත්යකට පත් වෙනවා. සමහර මං කියපු උදාහරණෙදී සිවිල් ඉංජිනේර් කෙනෙක් වගේ සාමාන්‍ය හොඳ වේතනයක් ලබන පුද්ගලයෙක් මාස 3ක් වේතන නැතුව ඉඳීමේ, කියන්නේ තව කෙනෙක්ව සොයා ගන්නකම්, නව සේවා යෝජකෙක්ව සොයා ගන්නා කාලය අතරතුරදී රැකියාවක් නැතුව ඉන්නවා කියන එක හරි අපහසුකාරී තත්යක්. ඊට අමතරව මෙහිදී සමහර අය උත්සාහ කරන්න පුළුවන් cash in hand වගේ දෙයකට යොමු වෙන්න උනා. ඒ තත්ත්වය දැන් අද ඉඳලා මේ තත්ත්වය වළක්වලා තියෙනවා. දෙපාර්තමේන්තුවේ කොන්දේසිය වෙනස් වීම සමග ඒගොල්ලෝ කියනවා මින් ඉදිරියට ඒ සීමාව නැහැ. නොමිනේෂන් එකට අදාළ වූ වෘත්තියේම නිරත වීමේ අවශ්‍යතාවය කියන අවශ්‍යතාවය වෙනුවට ඒ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී දින 180ක් යනතේ ඒගොල්ලන්ට අවස්ථාවක් දීලා තියෙනවා ඕනෑම රැකියාවක් කරන්න. නමුත් එතන කරුණු දෙකක් තියෙනවා. ඕනෑම රැකියාවක් කිරීම සහ ඕනෑම සේවා යෝජකයෙකු ගාව ඒ ට්‍රාන්සිෂන් අන්තර්කාලීන කාල පරිච්ඡේදය තුළදී වෙන ආයතනයකට වැඩ කිරීමේ හැකියාව දීලා තියෙනවා. මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක් හැටියට දකිනවා. මොකද මේව තමයි ලූප් හෝල්ස් කියන. මේ ලූප් හෝල්ස් තියෙන්න කරන්නේ මිනිස්සු නීති විරෝධී විදිහට සේවය කිරීමේ උත්සාහයක් ගන්නවා. ඒක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් නීති අනුකූලව ඒගොල්ලන්ට පුළුවන් වෙන සේවා යෝජකයෙක් සමග හරි එහෙම නැත්නම් වෙන වෘත්තියක හරි මේ අතර වාර අන්තර් කාලයේදී සේවය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. මෙතනදී තම වැදගත් කරුණක් තියෙනවා. යම් කිසි පුද්ගලයෙක්ට මේන් නිදහසක් ලැබෙන්නේ නැහැ යම් කිසි ලයිසන්ස් ඔක්කියුපේෂන් එක වැඩ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම්, එයාට ලයිසන්සිං රික්වයර්මන්ට් එකක් තියෙනවා නම්, එයා කායකද වැඩ කරන්න කියන එකේදී ඒ සම්බන්ධයෙන් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. මේක රටේ පොදු නීතියට අනුකූල කරුණක්. ඒ ඇරෙන්න දැන් මං කියපු සිවිල් ඉංජිනේර කෙනෙකුට, එයාට සිවිල් ඉංජිනේර කෙනෙකුට මේ රටේ එහෙම විශේෂ ලයිසන්සිං රික්වයර්මන්ට් එකක් නැහැ. සිවිල් ඉංජිනේර කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙකුට තවදුරටත් වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් තාවකාලිකව එයා හිටනවා නම් කැෆේ එක, කිචන් හෑන්ඩ් කෙනෙක් හැටියට හරි රෙස්ටෝරන්ට් එකක වැඩ කරන්න ඕන නම් ඒ කාලය ඇතුළත වැඩ කරගෙන ඒ කාලය මගහැරලා නියම සේවා යෝජකයෙකු හොයගෙන හොයාගෙන නොමිනේෂන් ට්‍රාන්ස්ෆර් එකක් කරලා මේ වීසා අයිඩම් පත්‍රයේ බලංගුභාවය තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාව තියෙනවා. මීට අමතරව තව සහනයක් දීලා තියෙනවා. අපි උදාහරණයට ගත්තොත් මේ සිවිල් ඉංජිනේර අවුරුදු 4ක කාලයක් ඇතුළතදී වීසා එකක් ග්‍රහණය කරේ අවුරුදු 4කට නම් අපි කියමු අවුරුද්දක් වැඩ කරලා පස්සේ මෙයා මේ අභාග්‍යමත් තත්ත්වයට පත් වුණා. එතකොට එයාට ඒ දින 180 කාල සීමාව අදාළ වෙනවා. අපි කියමු දෙවනි පාරට ගිය සේවා යෝජකයාගේ ගාවත් මෙයාට යම් කිසි කරදරයක් වෙලා එහෙම නැත්නම් රැකියාව අහිමි වුණා. එයාට මේ තමුන්ගේ වීසා බලපත්‍ර කාල සීමාවදී මම මේ ගත් උදාහරණයේදී අවුරුදු 4 කාල සීමාව ඇතුළතදී මෙයාට හැකියාව තියෙනවා මැක්සිමම් උපරිම 365 දවසක් වෙනකන් මේ සේවා නොමිනේෂන් එකක් නැතුව වෙන ආයතනයක හෝ වෙන රැකියාවක නියුතු වීමේ හැකියාව දීලා තියෙනවා. මම කියන්නේ හිතන්නේ ඒක extended concession එකක් හැටියට තමයි මම දකින්නේ.
ඔව් රුවන්මාම මම කැමති ඔබෙන් අවසන් වශයෙන් දැනගන්න දැන් මේ වීසා කොන්දේසි සහ වගකීම් මොනවද කියලා. අපි කියනවා මේ conditions and responsibilities කියලා. මේ මොනවද?
මං ඉතාම සංක්ෂිප්තව නැවත කියන්නම් මේ කොන්දේසි සහ වගකීම් අපි කතා කරා. නැවත කිව්වොත් එහෙම SAP transfers 457, 482 and 494 කියන වීසා කැටගරි තුනට තියෙන වීසා conditions තියෙනවා. ඒ conditions වලින් කියවෙන්නේ conditions නාමිකව කිව්වොත් 8107, 8607, 8608 කියන වීසා කොන්දේසි තුන. මේ කොන්දේසි තුන වෙනස් කිරීමට තීරණයක් අරන් තියෙනවා අද ඉඳලා සංක්‍රමණ දෙපාර්තමේන්තුව විසින්. එහිදී අර අපි කලින් කියපු එකම සංක්ෂිප්තව කිව්වොත් කලින් වගකීම් වශයෙන් තියෙන දවස් 28ක් ඇතුළත කලිනුත් දැනුම් දෙන්න ඕනේ රස්සාවක් අහිමි වෙච්ච අවස්ථාවකදී මෙතන වගකීම් යුතු පාර්ශ්වයන් දෙකක් ඉන්නවා. සේවා යෝජකයා සහ සේවා සේවකයා කියන දෙපැත්තෙන්ම මේ වගවීම තියෙනවා. ඒක තමයි පළවෙනි කරුණ. ඒ පළවෙනි කරුණ සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නැතුව තවදුරටත් ඒකේ විදිහටම පවතිනවා. දෙවෙනි වැදගත් වෙනස වශයෙන් අපි සඳහන් කරා යම් කිසි අවස්ථාවක් රැකියාවක් මේ වීසා කාණ්ඩයක ඉන්න කෙනෙක්ට රැකියාව අහිමි වෙච්ච අවස්ථාවකදී දින 90ක කාලයක් පමණයි දීලා තිබ්බේ රැකියාවක් හොයාගන්න. මේ දින 90 දින 180 දක්වා වැඩි වෙලා තියෙනවා. තුන්වෙනි වැදගත් කරුණ වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී සේවකයෙකුට හැකියාව තිබුණේ නැහැ. අදට කලින් ඒ කියන්නේ 2024 ජූලි පළවෙනිදාට කලින් ඒ අයට හැකියාව තිබෙන්නේ නැහැ මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී වෙන කෙනෙක් ගාව වෙන රැකියාවක් කිරීමේ හැකියාව තිබෙන්නේ නැහැ. අදින් පස්සේ මේ අවස්ථාව ඉතාම හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා සංක්‍රමණ දෙපාර්තමේන්තුව මගින්. ඒක තමයි ඒ අය ඒ රැකියාවක් සොයාගන්න කාර්යයේ නිරත වෙන අතරතුරදී ඒගොල්ලන්ට පුළුවන් තමුන්ගේ රැකියාවේම හෝ වෙන සේවා යෝජකයෙකු ගාව ඉන්නීම හෝ තමුන්ගේ රැකියාවෙන් පරිබාහිර රැකියාවක වෙන සේවා යෝජකයෙකුගේ ගාව රැකියාව කරගෙන තමුන්ට ආදායම් මාර්ගයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. මේකට දවස් 180ක් වෙනකම් දීලා තියෙනවා. අවසාන කරුණු වශයෙන් අපිට සාධාරණ කරන්න පුළුවන් මේ 180 ඒවා වීසා බලපත්‍ර කාල පරිච්ඡේදයක් තුළදී කියන අපි දල වශයෙන් ගත්තොත් අවුරුදු 4ක 457 වීසා එකක් සැලකුවොත් ඒ අවුරුදු 4ේ 457 වීසා එකේදී මම කලින් ගත්ත උදාහරණයේදී පළවෙනි අවුරුදු 4දී එයාට අහිමි වෙන රැකියාව එයාට පුළුවන් මාස 6ක් ඒ කියන්නේ දවස් 180ක් යනකම් තව රැකියාවක් හොයාගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම තත්වයකට තුන්වෙනි අවුරුද්ද පවත් වුණොත් ඊළඟ සේවා යෝජකයා ගාවදී වුණා නැවත වරක් ඒ කන්සෙෂන් එක තවත් දවස් 180කට ඒ කියන්නේ උපරිම කාල පරිච්ඡේදය දින 365 ඉක්මවන්න නොවන තාක් දුරට මේගොල්ලන්ට සේවකයෙක් රැකියාවක් සොයා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා.
හොඳයි අපි SBS සිංහල සේවයෙන් කතා බහ කරමින් පසුනේ ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳ පොලේ ඉන්න තාවකාලික සංක්‍රමණකින් සඳහා වඩා හොඳ සහයෝගයක් සහතික කිරීම අරමුණු කරගෙන 457, 482 සහ 494 කියන වීසා කොන්දේසි වලට ඔස්ට්‍රේලියානු රජය සිදු කරපු වෙනස්කම් ගැන මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ. එවනම් රුවන් මහත්මිය ඔබට බෙහෙවින් සුතුවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පිළිබඳව අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝන්.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.